මීළඟට ලක්ෂ්මණ යප්පා අභිවදන මැතිතුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
12ක්
විනාඩි 10යි තියෙන්නේ.
දැන් තමයි තරමේ ස්මිත් හොන්ඩ්වා ටෝර්නමන්ට්ස් ටයිප්
නෝ වී විල් චෙක් ඇන් ලෙට් යූ නෝ. ඊට ප්‍රථමයෙන්ම වේලකුමා මන්තුමා මූලස්තනෙට පැන.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මා පළමුවෙන්ම කණගාටු වෙනවා. අපි මුදල් රාජ්‍ය ඇමතිතුමාගෙන් බලාපොරොත්තු වුණේ මීට වඩා වැදගත් කතාවක් මේ පාර්ලිමේන්තුවේ. ඒක මුදල් ඇමතිතුමා මේ කතාව කරා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා පිළිබඳ අපි දන්න නිසා මීට වඩා වැදගත් ආර්ථිකය පිළිබඳ කතාවක් අපි බලාපොරොත්තු වුණා. මොකද විශේෂයෙන්ම ඔය කියන විදියට මේ ආර්ථිකයේ මේ කාලය ඇතුළත සංවර්ධනය වුණා නම්, මේ රට ඉස්සරහට ගියා නම්, ඔබ මේ කාලේ වෙනකොට මේ රටේ දැන් තියෙන තත්ත්වය පිළිබඳ ඔබ රාජ්‍ය මුදල් ඇමතිවරයා හැටියට මේ රටේ කොන්ත්‍රාත්කාරව ගෙනල්ලා සාකච්ඡා කරන්න, මේ රටේ ව්‍යාපාරිකයෝ ගෙනල්ලා සාකච්ඡා කරන්න, මේ රටේ සෑම ශේෂ්ත්‍රයකම පුද්ගලයන්ගේ අදහස් පිළිබඳ බලන්න. අද මේ රටේ ඇතිවෙලා තියෙන තත්ත්වය, මේ රටේ ව්‍යාපාරිකයෝ අද 90%ක් ඉතාමත්ම අසහනකාරී තත්ත්වයක ඉන්නව. ව්‍යාපාර කඩම් වැටලා කොන්ත්‍රාත්කාරව ඉන්නව, ඔවුන්ගේ බිල් ගෙවල නැතුව බැංකුවලින් ඔවුන්ට තියෙන පීඩනය නිසා අද විශාල අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. අද බැංකුවලට කරන්න දෙයක්වත් නැහැ. මේ රටේ මුදල් සංසරණය වෙන්නේ නැති නිසා විශාල පීඩනයකට මේ සියලුම අංශ පත් වෙච්ච වෙලාවක තමයි අද මේ රට තියෙන්නේ. ඔබතුමාලා කරගත්ත පළවෙනි වැරද්ද, ඔබතුමාලා මේ ආණ්ඩුව ගත්ත හැටියෙම පළවෙනි වැරද්ද කරේ රට සංවර්ධනය කිරීමවත් රට ඉස්සරහට යාමටවත් වඩා පරණ දේවල් හොයලා ඔබතුමාලා පහුගිය කාල වකවානුවම වැය කරා. ඒ කාලය ඇතුළත ෆෝර්ට් සිටිය අවුරුදු එකහමාරකින් පරක්කු කරා. විදේශ ආයෝජකයෝ මේ රට එන එක ගැන දෙසරයක් කල්පනා කරන්න පටන් ගත්තා. චීනයේ ප්‍රධාන ව්‍යාපෘති අවුරුදු එකහමාරක් පරක්කු වෙනකොට, අනිත් පැත්තෙන් අනිකුත් සියලුම රජයේ නිලධාරී ඔබතුමාලා ගෙනල්ලා FCIDට ගෙනල්ලා ප්‍රශ්න කරන්න පටන් ගත්තම රජයේ නිලධාරීන් තමන්ගේ ක්‍රියාකාරකම් වලින් 80%ක් අක්‍රිය තත්ත්වයට පත් වුණා. ඒ තත්ත්වයන් නිසා මුල ඉඳලම මේ ආර්ථිකයේ කඩාමැටීමට මුල් වුණා මේ කාලය ඇතුළත. අද මම පැහැදිලිව පෙන්වලා දෙන්නම්. දැන් ඔබතුමන්ලගේ පළවෙනි අයව පහුගිය අයවැය නිරහරිත අයවැය. ඊට පස්සේ මේ අයවැය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, නර්චරින් පීපල් ඇන්ඩ් එම්පවරින් පීපල්, එම්පවරින් ද පීපල් ඇන්ඩ් නර්චරින් ද පුව, මේ තේමාව යටතේ තියෙන්නේ. පහුගිය අයවැයයි මේ අය අරගෙන බැලුවම පහුගිය අයවැයේ යෝජනා කොච්චර ක්‍රියාත්මක වෙලා තියෙනවද අපි ආපහු හැරලා බලමු. මේ ආණ්ඩුව ගත්ත පහුගිය අයවැය දෙක තුනේම කරපු යෝජනා මොන විදියට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ? හරියට අර වක්කඩේ හංගපු හකුරු වගේ. මොකද දේවල් යනකම් දන්නේ නැහැ. මේ එක යෝජනාවක්වත් පහුගිය කාල පරිච්ඡේදයේ ඇතුළතදී ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මම තව ඉතාමත් පැහැදිලිව කියනවා. දැන් අපි පහුගිය කාල පරිච්ඡේදයේ ඇතුළත 2015 මේ රජය බලයට පත් වෙනකොට අපේ ආර්ථිකයේ තිබුණු තැන පොඩ්ඩක් මතක් කරගන්න. ශ්‍රී ලංකාවේ පහළ මධ්‍යම ආදායම ලබන රටක් හැටියට තිබුණා. ඒක පුජ්‍යල ආදායම ඇමරිකන් ඩොලර් 4000 ආසන්නයේ තිබුණා. වාර්ෂික ආර්ථික වර්ධන වේගය 6.4% තිබුණා. 2014 ආර්ථික වර්ධන වේගය 7.3% තිබුණා. 2009-2010 වර්ෂ දෙකේ ආර්ථික වර්ධන වේගය 8.1% වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉරාන් වික්‍රමරත්න ගරු ඇමතිතුමා 2015 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වා ශ්‍රී ලංකාව අපේ කලාපේ වේගයෙන්ම දියුණු වෙන රට. නමුත් මේ අපේ රටට අද තියෙන තත්ත්වය මොකක්ද? මම අහනවා, කිව්වේ නැද්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2015 ශ්‍රී ලංකාව ආසියාවේ සංවර්ධනය වෙන රටවල් අතරින් ශීඝ්‍ර සංවර්ධනයේ වේගයෙන් පෙන්නුම් කරන රටක් හැටියට? අද තත්ත්වය මොකද්ද 2015 2018 කාල සීමාව අරගෙන බැලුවම 3.2 3.1 දක්වා ආර්ථිකය කඩන් වැටලා තියෙනවා මේ 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 කාලය තුල කුෂිකර්මය කඩන් වැටලා තියෙනවා අද තේ නිෂ්පාදනය කඩන් වැටලා තියෙනවා රබර් නිෂ්පාදනය කඩන් වැටලා තියෙනවා අපි පොල් නිෂ්පාදනයේට පොල් පිළිබඳ වෙළම අමාත්‍යාංශයක් තියලා පොල් පැල 750,000 අවුරුද්දට බෙදලා දීලා පොල් නිෂ්පාදනයේ වැඩි වුණා. අද බලන්න පොල් නිෂ්පාදනයේ විතරයි වැඩි වෙලා තියෙන්නේ. තේ නිෂ්පාදනයේ අඩු වෙලා තියෙනවා. රබර් නිෂ්පාදනයේ අඩු වෙලා තියෙනවා. කෘෂිකාර්මිකංශේ කඩා වැටලා තියෙනවා. මොකද්ද මේ පහුගිය කාල පරිච්ඡේදයේ ඇතුළත වෙනසක් වුණේ ආර්ථිකේ? සේවාංශයේ 62.4% වුණා 2015යි. කර්මාන්තංශයේ 28.9% වුණා. එතකොට අපි හිටියා මානව සංවර්ධන දර්ශකයේ 75 වෙනි තැන. අද ඒක MDG ඉලක්ක වලට අපි වේගෙන් ගලාගෙන ගියා. දිලිඳුකම 104ට සීමා වෙලා තිබුණා. ඊළඟට රැකියා වියුක්තිය 4.4ට තිබුණා. උද්දමනේ 6ට තිබුණා. රාජ්‍ය ණය දලදේශීය නිෂ්පාදනයේ අනුපාතයක් ලෙස 76ක් තිබුණා. දැන් ඔබතුමන්ලා බහුගිය කාල පරිච්ඡේදයේම අපිට කිව්වේ ණය පිළිබඳ මහින්ද රාජපක්ෂගේ ණය. පහුගිය ආණ්ඩුවේ ණය. දැන් ණය සංසන්දනය කරන්න 2015 අපේ ණය ප්‍රමාණය රුපියල් මිලියන 2200යි. 2014 වෙනකොට 7400යි. එනම් 2005දී බිලියන 2200යි. 2014 වෙනකොට 7400යි. එතකොට වසර 9කටම බිලියන 5200යි වැඩි උනේ. මේ කාලේ කොච්චර වැඩි වෙලා තියෙනවද? මේ පහුගිය කාල පරිච්ඡේදයේට 2019 වෙනකොට බිලියන 4000 දක්වා අපේ ණය වැඩි වෙලා තියෙනවා. එතකොට මේ වසර 4ට අපි රුපියල් බිලියන 6000ක ණය වැඩි වෙලා තියෙනවා. ණය වැඩි වුණාට මේ මිනිස්සු අතර සල්ලි ගැවසෙනවාද? එතකොට ඔබතුමා කව රුපියල පාලනය කරලා තියෙනවා කියලා. රුපියල පාලනය වුණා ගිය සතියේ. පාලනය වුණා 108 පොලියට බිලියන 2ක් ඩොලර් බිලියන 2ක් අරගෙන සංචිතේ තියෙනවා. ඒකේ රුපියල 176 මේ සීමාව තියෙනවා. නමුත් හෙට අනිද්දා වෙනකොට 99 ගෙවනකොට මේක සම්පූර්ණයෙන්ම ආපහු රුපියල යථා තත්ත්වයට ඔය තිබුණු තත්ත්වයට වඩා අමාරු තත්ත්වයකටපත් වෙනවා. ඊළඟට 2019 සම්පූර්ණ බිලියන 14000ක ණය වැඩි වෙනකොට මේ වසර 4මාට බිලියන 6600කට අපි වැඩි වෙලා තියෙනවා. ගරු සභාපති මූලාසන අඩු මන්ත්‍රීතුමනි 2014 වෙනකොට අපේ ණය ප්‍රමාණය ඇමරිකා ඩොලරන් බිලියන 23.7යි. 2017 වෙනකොට 52% වර්ධනයක් වෙලා තියෙනවා. ඒ නිසා ඇමරිකාන් ඩොලර් බිලියන 31.4ක් මේ කාලෙදි වැඩි වෙලා තියෙනවා. එතකොට අපි රුපියල අව ප්‍රමාණය වීම නිසා
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට.
බිලියන 800ක අතිරේක ණය බලක් තරන්න වෙලා තියෙනවා. පොලිය වෙනුවෙන් තව බිලියන 280ක් අපිට ගෙවන්න වෙලා තියෙනවා. මෙන්න මේ තත්ත්වය උඩ අපි පහුගිය වකවානුව ඇතුළත මට කියනවා නම් කරුණාකරලා කියන්න මේ කාලේ ඇති කරපු අලුතෙන් යෝජනා ක්‍රම මොනවද? දැන් අපිට කියන්න පුළුවන් හම්බන්තොට වරාය රුපියල් බිලියන 137යි. කටුනායක අධිවේග මාර්ගයේ බිලියන 48යි. කොළඹ මාතර අධිවේග මාර්ගයේ බිලියන 111යි. නොරොච්චෝලේ විදුලි බලාගාරයේ බිලියන 103යි. මත්තල ගුවන්තොටුපළ බිලියන 30යි. උතුරු නැගෙනහිර මාර්ග සංවර්ධනය බිලියන 94යි. දැන් මොකද මේ කාලේ කරලා තියෙන්නේ? දැන් ගරු මූලාසනාඩුවේ මන්ත්‍රීතුමනි අමූලික බොරුවක් හම්බන්තොට ආයෝජනය. හම්බන්තොට ආයෝජනය කියන්නේ මාවපු දෙයක්. මේ පහුගිය දිනවල කිව්වා හම්බන්තොට ආයෝජනය බිලියන 6ක ආයෝජනයක් තියෙනවා කියලා. මම වගකීමක් ඇතුව කියනවා මේ ආයෝජනය කෙරෙන්නේ නැහැ මේ රටේ. ඉතාමත්ම පැහැදිලිව මේකට සහතිකයක් පුළුවන් නම් මහ බැංකුවෙන් නිවේදනයක් නිකුත් කරන්න මේ ආයෝජනය අපිට ඇවිල්ලා තිනවා කියලා. පුළුවන් නම් ආයෝජන මණ්ඩලෙන් නිවේදනයක් නිකුත් කරන්න මේ ආයෝජනය අපිට තියෙනවායි කියලා. මම දන්නේ ඔය ආයෝජනේ නැහැ. ඒක මහපාපු ආයෝජනයක්. ඒ නිසා එවැනි දෙයක් සිදු වෙලා නැහැ. මේ කාලය ඇතුළත එහෙම කිසිම සංවර්ධනයක් උනේ නැහැ. ඒ නිසා මේ කාලේ වෙනකොට 2010 ඉඳලා 2014 සාමාන්‍ය වර්ධන වේගය වසරකට 6.8යි. මම කියන්නම් කලාපේ තත්ත්වය ගරු මුලාසරණ
මණ්ඩලයේ විනාඩියක්.
කලාපේ වර්ධනය ඉන්දුනීසියාවේ දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව පහයි දසම එකක වර්ධනයක් තියෙනවා. මැලේසියාවේ පහයි දසම නමයක වර්ධනයක් තියෙනවා. පකිස්තානයේ පහයි දසම හතරක වර්ධනයක් තියෙනවා. පිලිපීනේ හය දසම හතක වර්ධනයක් තියෙනවා. වියට්නාමේ හය දසම අටක වර්ධනයක් තියෙනවා. කාම්බෝජයේ හය දසම නමයක් වර්ධනයක් තියෙනවා. ඉන්දියාවේ හය දසම හතක වර්ධනයක් තියෙනවා. අපේ රටේ කියද 2018 3.2 මේ විදුලිය කප්පාදුවයි මේ ප්‍රශ්නයි එක්ක මේ අවුරුද්දේ මේ පළවෙනි කාර්තුවේ දෙකට අඩු වෙන ආර්ථික වර්ධන වේගය මේ වගේ තත්ත්වයකට මේ රට
වැටිලා තියෙනවා.
ඉතින් ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳනම් කරුණාකර පළාත් සභා මැතිවරණය තියන්න. ප්‍රජාතන්ත්‍රවාදයට නම් ගරු කරන්නේ මැතිවරණය තියන්න. එතකොට මේ ඉලක්කම් විච්ඡාව කොහොම වුණත් මේ රටේ මිනිස්සු උත්තරයක් දෙයි. මිනිස්සුන්ට හරියට මේක වැදිලා තියෙනවද? ආර්ථිකය හොඳද? ශක්තිමත්ද කියලා. ස්තුතියි.
ස්තුතියි. Honorable RCD Silva.
Thank you, Mr. Chairman. How much time do I have?
14 minutes you have altogether.
14 minutes. අපේ ගරු ලක්ෂ්මණ යාප අභිවර්ධන මන්ත්‍රීතුමා විශාල චෝදනාවක් කරා. එතුමා කිව්වා ඉස්සෙල්ලාම කරපු වැරදි වැඩේ තමයි පෝට් සිටි එක මේ නවත්තපු කියලා අවුරුදු එකහමාරකට. ඔව්, අපි පෝට් සිටි එක අවුරුද්දකට නැවැත්තුවා. ඒකට හේතුවක් තිබුණා. ඒ හේතුව තමයි ඔබලා අස්සම් කරපු ගිවිසුමේ ඒ පුරවමින් තිබිච්ච අක්කර 600න් අක්කර 50ක් ගරු මන්ත්‍රීතුමා සවරින් රයිට්ස් හැටියට, ඒ කියන්නේ සින්නක්කරටත් එහා ගිය මේ අයිතියක් චීන ආයතනයට ලබා දීලා තිබ්බා ජනාධිපති කාර්යාලයේ ඉදිරි. අපි විපක්ෂයේ ඉන්නකොට අපි කිව්වා අපි ඒක නවත්තනවා කියලා. ඉතින් ඒ ජනතාවට දීපු පොරොන්දුව තමයි අපි නැවැත්වුවේ. එතකොට ඒ නවත්තපේකට හේතුව තමයි සින්නක්කරේටත් එහා ගිහිල්ලා සවරින් රයිට් එකට අක්කර 50ක් විකුණන්න තිබිච්ච ගිවිසුම කැන්සල් කරා. ඉතින් මම අහන්න කැමති ඔබතුමාගේ ඒක වැරදිද කියලා.
කරපු එක හරි කියමු. හරි, අපි දීපු එක තමුන්නාස්ස නැවැත්තුවා. තමුන්නාස්සලා මේ ප්‍රමාදයට දීපු වන්දිය මොකද්ද ඒගොල්ලන්ට?
මම කියන්න. අපි මං කියන්න ඔබතුමාට. හරි, අපි ඒකට වන්දිය මොකද්ද දුන්නේ? ඒකට උනේ දේ තමයි ඒගොල්ලන්ට යම්කිසි කාලයක් ප්‍රමාද වුණා. ඒ නිසා අර බෙදෙන ආකාරයේ යම්කිසි තව පොඩ්ඩක් වැඩිපුර ප්‍රමාණයක් ඒ කට්ටියට ගියා. හරි. හරි. හැබැයි නෑ නෑ, මම මේ මෙතන මම බොරු කියන්නේ නෑනේ. බොරු කියන්නේ නෑ. ඇත්ත කියන එකට ඔබතුමා අපිට නෑ, බොරු කියන්නේ. හරි හරි. හැබැයි ආනේ මන්දුවා පොඩයින. හැබැයි සින්නක්කරේට පර්ච් එකක්වත් දුන්නේ නෑ. සින්නක්කරේට පර්ච් එකක්වත් දුන්නේ නෑ. ඔබතුමාලා දෙන්න ගියා සින්නක්කරේට අක්කර 50ක්. අක්කර 50ක් දෙන්න ගියා සින්නක්කරේට. සෝරි, දුන්නා. දී අපි එක නවත්තලා යම්කිසි ප්‍රමාණයක් ඒ ප්‍රමාදයට ඒ කට්ටියට මයිතන අක්කරයක් හෝ දෙකක් යම්කිසි ප්‍රමාණයක් කුලියට දුන්නා. හරි, එච්චර. ඉතින් ඒ නිසා මං හිතන්නේ මතු පරපුර ඉදිරියේ එන අපේ දරුවෝ කියයි හෙක්ටර් 30ක් දුන්නේ නෑ. ඔබතුමාගේ ප්‍රශ්නෙට මම උත්තර දෙන්න නෑ. ඒක තමයි ඒකට උත්තරේ. ඊළඟට ඔබතුමා කිව්වා මේ වර්ධනය ගැන කතාගෙන වැටලා තියෙනවා යමයා කියලා. වර්ධනය අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වඩා අඩුයි. ඒක පිළිගන්න ඕනේ. හරි, ඒකට හේතු ගොඩක් තියෙනවා. ඔබතුමා දන්නවා අපිට නියඟයක් තිබ්බා කන්න පහක් විතර මේ වීගෝවිතයන් කරන කාටි අනිත් කෘෂිකර්මයේ කඩාවැටීමක් තිබ්බා. හරි, ඒකත් එක්ක යම්කිසි අපහසුතාවයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඊට පස්සේ ජල ගැලීම් තිබ්බා, ඒ සියලුම දේ තිබුණා. නමුත් ඔබතුමා මම අහගෙන කලින් ගරු මන්ත්‍රීවරයෙක් කියනවා 6.7% තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ තිබුණේ. දැන් ඒක 3 ගානකට වැටලා කියලා. ඒක සාධාරණයෙන් තොරයි. මොකද යථාර්ථය ඒක නෙමෙයි. යථාර්ථය තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ මම මේක සංසද්ගත කරන්න මහ බැංකුවේ වාර්තාව 2014 මේ රටේ ආර්ථිකයේ වර්ධනය තිබුණේ 5%, 2013 තිබුණේ 3.4%. එතකොට ඔබතුමාලා ජනතාව මේ පණිවිඩයක් අරින්න හදනවා. 2015 අපි එනකොට මේ 6% ගානකට තිබ්බා මේක කඩන් වැටෙන කියලා. 3 ගානකට මේක කඩන් වැටෙන 2013 කියලා.
ගරු නිමල්ලංස මන්තුමා.
ආ? තුමා?
ඔබතුමා මේ දැන් සංඛ්‍යාලේඛන පෙන්වුවා මේ 2014 දී
කෙටියෙන් ඉදිරිපත් කරන්න.
ඒක නිවැරදි වෙන්න ඕනේ මාගා තියෙනවා සංඛ්‍යාලේ 6.8යි.
හරි ස්තුතියි.
නිමල් ලංස ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට ඉතාමත්ම වගකීමෙන් කියනවා මහ බැංකුවේ අධිපතිවරයා ඉන්නවා මේ බොක්ස් එකේ එතුමාට අපිට ඉදිරිපත් කරන්නයි කියලා කියන්න පුළුවන් 2014 2013 මේ රටේ ආර්ථික වර්ධනය කීයද කියලා එතුමා ඉදිරිපත් කරයි 2013 ආර්ථික වර්ධනය මේ රටේ 3.4යි හරි 3.4යි ඉතින් ඊට වඩා නෑ නිමලංශ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට ඕන තරම් කොළ පෙන්වන්න පුළුවන් හැබැයි මහ බැංකුවේ අධිපතිතුමා ඕක ඔබතුමා ඕන දැක් වෙන මහ බැංකුවේ අධිපතිතුමා ඒක කියයි කීයද කියලා හරි ඊළඟට ඔබතුමාට මම කියන්න ඕනේ අපි 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 කෑකෝ ගහගෙන මේව කරලා වැඩක් නැහැ ඊට පස්සේ අපේ මිත්‍ර උදය ගම්මන්පිල මෛත්‍රවා මං එළියේ ලොබියේ ඉන්නකොට මං එතුමාගේ කතාව හොඳට අහගෙන හිටියා හොඳ කතාවක් කරා එතුමා මේ කෝට් කරා ජෙෆ් එම් ස්මිත් කියලා පුද්ගලෙක් එතුමා කෝට් කරා ශ්‍රී ලංකා A test case for the free and open Indo-Pacific strategy. එතුමා ලොකුවට කිව්වා මේ heritage foundation එකේ මේක ලියලා තියෙනවා. ඉතාමත්ම පිළිගන්න මේ බුද්ධි ආයතනයක research officer කෙනෙක් කියලා. මම ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඒක දැන් ඩවුන්ලෝඩ් කරගත්තා. මොකද මෙතුමා කිව්වහම අපි යම් කිසි විදිහකට ඒක ඇත්ත බොරු හොයන්න ඕනේ. මොකද එතුමා අපි ගෞරව කරන ගරු කරන මන්ත්‍රීවරයෙක් නිසා. එතුමා මොකද්ද කිව්වේ? එතුමා කිව්වා මේ කට්ටිය කියලා තියෙනවා කියන මහින්ද රාජපක්ෂ ඡන්දේ දිනනවා අය ඊළඟ ඡන්දේ ඊට පස්සේ ඒ කට්ටිය ශ්‍රී ලංකාවට බල කරනවා ඒ ශ්‍රී ලංකාවේ ජනතාවට දෙන්නේ ලිමිටඩ් මේ රෙස්පෙක්ට් එකක් විතරක් කියලා. මම කියවන්න කැමති මුළු මේකේ පරිච්ඡේදයම. මේකේ තියෙන්නේ මෙන්න මෙහෙමයි. Unless the soft coup attempt of the late 2018 decisively shifted public sentiment, the Rajapaksa family and their allies are likely poised for a political comeback. Though the opposition-led Prime Minister Wickremesinghe will remain significant political force commanding at least 30-40% of popular support. දැන් මේ මොකද්ද කියන්නේ? මෙතන කියන්නේ 2018 ඔක්තෝබර් මාසයේ ඔබලා විසින් කරන ලද කුමන්ත්‍රණය නිසා ජනතාවට ඔබලා ගැන යම්කිසි ඒ කියන්නේ ඔබලාගේ ක්‍රියාදාමය ගැන මේ ක්‍රියාදාමය ගැන අසතුටට පත් වෙලා නැත්තම්. එතකොට අපි දැනගන්න ඕනේ ඔබලාගේ ක්‍රියාදාමයෙන් පස්සේ ජනතාව කොයි විදිහටද ඔබලාගේ ක්‍රියාදාමය මේ හඳුන්වන්නේ. ඒකට කැමතිද? ඒකට කැමති නැද්ද? දැන් ඒක තමයි කියන්නේ. දැන් මේ කට්ටිය කියන්නේ subject to that. දැන් එතකොට දැන් ගෝල් ෆේස් එක පුරවනකොට බෝල් ෆේස් එක පුරවන්න සෙනග එනකොට අපිත් පුදුම වුණා. මොකද අපිවත් බලාපොරොත්තු වුණේ එච්චර සෙනග ප්‍රමාණයක් එයි කියලා. එතකොට මෙතන කියන්නේ ඔබලාගේ ක්‍රියාදාමයට ජනතාව දක්වන ප්‍රතිචාරවලට අනුකූලව. එතකොට ඒක සබ්ජෙක්ට් එකක් තියෙන, ඒක කන්ඩිෂන් එකක් තියෙනවා. ඔනරබල් රමුක්වැල්ල, since you are interested in foreign affairs subjects, මෙහෙම කියනවා. Can the US work with the Rajapaksas if they return to power? මේකනේ අහන්නේ හැම මහන්. එතකොට so this is heritage foundation. Heritage foundation is a think tank. I will read. Right. Heritage foundation is a think tank of the Republican Party, right? Of Trump. I am just quoting what your honorable member Gammanpilla said. That will depend very much on the actions. Right? In some areas, their track record is lamentable. US diplomats who have served in Sri Lanka paint a bleak picture to advance a narrow agenda. The Rajapaksas often work against the interests of the US, of Sri Lankan minorities, and of the country at large. Right? So what they are saying is that the Rajapaksas worked against the country at large. Then they go to say, at times they acted like feudal warlords overseeing an island fiefdom. Warlords overlooking an island fiefdom. Right. What the honorable member was saying, එයා කිව්වනේ මේ බලන්න මේ heritage foundation එකත් කියලා තියෙනවා මේ අපි එනවා කියලා. එහෙම එකක් නැහැ. කෑලි කියවුවොත් එහෙම තියෙනවා. නමුත් මුළු paragraph එකම කියවම එහෙම දෙයක් නැහැ. ඉතින් ඒ නිසා therefore අපිට මෙතන ඇවිල්ලා කියන්න පුළුවන් මේ ඇමරිකාව ගැන හොඳ කිව්වා. ඒක මම මේ කල්පනා කරන්නේ මොකද්ද මේ ගම්මන්පිල මහත්තයා වුණේ කියලා හදිස්සියම මේ කෑල්ලක් කියවලා. ඉතින් ඒ නිසා ගරු මේ සභාපතිතුමනි, දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇමරිකාවේ පුරවැසිය. දැන් එතුමා මේ දවස්වල ඇමරිකාවේ. හරි, සමහර විට එතුමා දැන් මේක හෙරිටේජ් කියන්නේ රිපබ්ලිකන් පාර්ටියගේ think tank එක. මේක ඔබාමලත් එක්ක සම්බන්ධයක් නැහැ. මේක තියෙන්නේ මේ රයිට් wing එකේ කට්ටියත් එක්ක. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ ඉදිරිපත් වෙන්නේ රයිට් wing එක නම් මේ රටේ රයිට් wing එක නම් රයිට්. If he is representing the right wing of this country, then he must be certainly having discussions with the Heritage Foundation and others who are the people who are politically, I don't know, ideologically aligned. So ideologically aligned. So therefore, what Gotabaya Rajapaksa is doing with the Heritage Foundation, we don't know. We'll have to find out. But the point is, සමහර විට ඇමරිකාවත් සමග දැඩි සම්බන්ධතාවයක් තියෙන නිසා. මොකද ඔබතුමා හොඳට දන්නවා ඇමරිකාවේ පුරවැසිභාවය තියෙනවා නම්, dual citizenship එකක් තියෙනවා නම් ඇමරිකාවේ පුරවැසිභාවය තමයි ඉහළින් එන්නේ. අනිත් රටවල වල පුරවැසිභාවය ඇමරිකාවේ පුරවැසිභාවයට වඩා පල්ලෙහායින් එන්නේ. ඒක තමයි ඒ රටේ තියෙන වැඩපිළිවෙල. ඉතින් ඒ නිසා ඔබතුමාලා නිමල් අපේ වෙල්ගම හිටපු ගරු ඇමතිතුමා දැන් මන්ත්‍රීතුමා කොයි විදිහට ඒ ගැන හිතනවාද කියලා අපි දන්නේ නැහැ. එතුමා මන් දිහා බලාගෙන හොඳට කතාව අහගෙන ඉන්නවා. ඒක එතුමාගෙන් අහන්න ඕනේ. නමුත් ඔබතුමාලගේ දේශපාලන මේ ඇමරිකාවත් එක්ක තියෙන සම්බන්ධය ගැන මට මේ ගම්මන්පිල මහත්තයා කතා කරපු නිසා තමයි මම මේ කල්පනා කරේ. මොකද මේ ඇමරිකාව ගැන හදිස්සියේම කතා කරන්නේ. ඇයි ඇමරිකාවේ බුද්ධි අංශය ගැන එතුමා මෙතන කතා කරන්නේ? එහෙනම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇමරිකාවට ගිහිල්ලා තියෙන ඇමරිකාවේ බුද්ධි අංශ සමග සාකච්ඡා කරන්නද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇමරිකාවේ බුද්ධි අංශය එකතු වෙලා මේ රටේ තව මොකක් හරි අලුත් ක්‍රමාන්තයක් කරන්නද? ඒ නිසා මේවා ගැන අපිට හොයලා බලන්න තියෙනවා. ඒ නිසා ඒක තමයි මෙව වැදගත් වෙන්නේ. ඒ නිසා ඒක තමයි වැද. මොකද ගම්මන්පිල මහත්තයා කිසි දවසක මං අහලා නැහැ කිසි දවසක ඇමරිකාව ගැන හොඳ කියනවා. කිසි දවසක ඇමරිකාව ගැන හොඳ කියනවා. පළවෙනි පාර තමයි ඇමරිකාව ගැන හොඳ කියන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට මෙතන කුමන්ත්‍රණයක් තියෙනවද කියලා අහන්න සිදුනා. බල්ලේ මල්ලෙන් පූස එළියට පැන්නද කියලා පැන්නා දෝ කියලා අපිට මේ අවස්ථාවේදී. ඉතින් ඒ නිසා මගේ වෙලාව අවසන් වෙන නිසා මුදල් අමාත්‍යාංශයේ ගරු ඇමති මංගල සමරවීර මහත්මයා, අගරු එරාන් වික්‍රමරත්න මහත්මයා, අපේ ආචාර්ය සමර්තුත මහත්මයාතුරු
අමාත්‍යාංශයේ
සියලුම දෙනා, ඒ සියලුම දෙනා බොහෝ මහන්සි වෙලා හරි අපිත් යම් කිසි
විදිහකට
යම් කිසි විදිහකට දායක වුණා. ඉතින් ඒ සියලු දෙනාට අපේ ස්තුතිය පිරිනමන්න කැමතියි. හැබැයි මම එකක් කියන්න කැමතියි. උදේ ගම්මන්පිල මහත්මයා කිව්වා විවිධාකරණය අවශ්‍යයි කියලා. That we need diversification. මම එතුමාත් එක්ක 100% එක වෙනවා. ඒ අවස්ථාවේදී මම කලින් පස්සේ කතා කරපු විමල් වීරවංශ ගරු මන්ත්‍රීතුමා කිව්වා කෑ ගහලා කිව්වා මේ මුස්ලිම් රටකට අපි විකුණනවා කියලා පුල්මුඩේ මේ ඉල්මනයිට් නිධිය. මම ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. කිසි කෙනෙක් එහෙම ඉල්මනයිට් නිධිය මේ පුල්මුඩේ විකුණන්නේ නැහැ. එතුමා කියලා තියෙන එකට ටෙන්ඩර්ස් කතා කරලා තියෙනවා. අවුරුදු මං හිතන්නේ 30 40 30 කරපු එකම දේ තමයි ටෙන්ඩර්ස් කතා කරලා ඒකේ වැලි ටික අගේ එකතු කරන්නේ නැතුව විකුණනවා. ඒක තමයි මේ දිගටම වෙන්නේ. නමුත් මේ ගරු සභාවේ මං සුසිල් ප්‍රේමජාන්ත ඇමතිතුමාගෙන් පස්සේ කතාවක් කරා. ටික දවසකට කලින් මං එතුමාත් එක්ක එකඟ වෙලා කිව්වා අපේ රටේ කරන මේ සරල භාණ්ඩ නිෂ්පාදනයෙන් සංකීර්ණ භාණ්ඩ නිෂ්පාදනය කරන තැනට යන්න ඕනේ. ඒක තමයි විවිධාකරණය කියලා කියන්නේ. ඒක තමයි උදේ ගම්මන්පිල මහත්තයා කිව්වේ. අපි එතුමාත් එක්ක 100% අතර එකක වෙනවා. ඉතින් ඒකට අවශ්‍ය බුද්ධිය අපි මේ රටේ නිර්මාණය කරන්න ඕනේ. ඒක නිසා තමයි අපි හැමදාම සිංහලයි බුද්ධාගමයි නැටුමුයි මාධ්‍යයි දේශපාලන විද්‍යාවයි වෙනුවට අපි අනිත් අපි STEM කියන Science, Technology, Engineering, Mathematics and English කියන subjects වලට දරුවන් අපි යොමු කරන්න ඕනේ. ඉතින් ඒකට තමයි අපි එකතු වෙලා වැඩ කරන්න ඕනේ ගරු සභාපතිතුමනි. ඉතින් ඒ නිසා ඒ අවශ්‍යතාවය අපිට තියෙනවා. මම එක දෙයකින් මේ කතාව නවත්තන්නම්. අද අපේ රටේ අපි කියනවා buyer driven networks වල අපි ඉන්නේ. ඒ කියන්නේ කවුරු හරි කිව්වොත් එහෙම අපිට මෙන්න මේ දේ හදලා දෙන්න. අපි රෙදි ටිකක් දෙනවා, අපි නූල් ටිකක් දෙනවා, මෙන්න මේක මහලා දෙන්න. හරි, අපේ අපනායනය කරන භාණ්ඩවලින් හරි අපි අපනායනය කරන භාණ්ඩවලින් පොඩක් ඉන්න. හරි, අපි අපනායනය කරන භාණ්ඩවලින් 67% ගරු රමුක්වැල්ල මන්ත්‍රීතුමනි 67% ඒ වගේ දේවල්. It is buyer driven. අපි එහෙම වුණාම වෙන රටක අපිට වඩා අඩුවෙන් කරලා දෙනවා නම් රෙදි ටිකයි නූල් ටිකයි එතනට ගිහිලා දෙනවා. අනේ ඔයා මහලා දෙන්න කියලා. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ.
Honorable Minister, please.
හරි. So ඒ නිසා අපි buyer driven වලින් producer driven අපි විසින්ම නිෂ්පාදනය කරන භාණ්ඩ වලට යන්න ඕනේ. එතනට යන්න තමයි මේ අනිත් ආලම දාලා තියෙන. බොහොමත්ම ස්තුතියි.
Thank you.